පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
ගරු කථානායකතුමනි, නිදහස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික පරමාර්ථය වූයේ බේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් හට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවන් උදා කර දීම. එනම් සැමට නිදහස් අධ්‍යාපනයක් ලැබෙන බව තහවුරු කිරීම සහ නොමිලේ අධ්‍යාපනයෙන් ඔබ්බෙහි සෑම පුද්ගලයෙකුටම ප්‍රමාණවත් තරම් අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ අවස්ථා ඇති බව තහවුරු කිරීම. අපි හැමෝම විශ්වාස කරන්නේ CWW පන්නංගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන සංකල්පය ශක්තිමත් කරන්නට ඕන, රැකගන්නට ඕන, නූතනවාදී කරන්නට ඕන, ඒක යාවත් කාලීන කරන්නට ඕන. ඒ වගේම අධ්‍යාපනයේ අවස්ථාවන් වැඩි කරන්නට අපි අවස්ථාවන් වැඩි වැඩියෙන් නිර්මාණය කරන්නට ඕන. වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයද නිදහස් අධ්‍යාපනය හා සමප්‍රවේශය මූලික මූලධර්මයක් ලෙස පිළිගන්නා බව සඳහන් කර තිබුණා. ඊට පටහැනි වන ආකාරයෙන් කටයුතු කරන බවක් දක්නට ලැබෙන. එබැවින් ඒ පිළිබඳ කරුණු පැහැදිලි කර ගැනීම උදෙසා පහත සඳහන් ප්‍රශ්න ජාතික වශයෙන් වැදගත් වන ප්‍රශ්න හැටියට අපි යොමු කරන්නට කැමතියි. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ගොඩනැගීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් වැය කර ඇති මුදල කොපමණද? එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන ශිෂ්‍යයෙකු විසින් ගෙවිය යුතු පාඨමාලා ගාස්තු හා ඒ එක් ශිෂ්‍යයෙකු වෙනුවෙන් රජය විසින් වැය කරනු ලබන මුදල වෙන්වෙන් වශයෙන් මෙම සභාවට දන්වන්නේද? 2025 වසරේ සිට කැඩෙට් නොවන දේශීය වෛද්‍ය සිසුන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට බඳවා නොගැනීමට බලපාන හේතු කවරේද? ඒ සඳහා වෛද්‍ය ශිෂ්‍යන් හට පුහුණුව ලබා දීමට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟ බලපාන බවට පළවන වාර්තාවල සත්‍යතාවය කුමක්ද? එසේනම් විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීමේදී එම විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය බලපෑමක් ඇති නොකරන බවට රජය සහතික වන්නේ කෙසේද? මොකද ඉතාමත්ම පැහැදිලි, අපේ රටේ දේශීය සිසුන්ට මේ අවස්ථාව ලබා නොදීම තුළ අධ්‍යාපන සිහිනය බොද වෙනවා, ඒ වගේම අධ්‍යාපන අවස්ථා අහිමි වෙනවා. ඒ වගේ මේ සිසුන් විදේශීය රටවල අධ්‍යාපනයට යොමු වෙලා අපේ රටේ තියාගන්නට පුළුවන් ඩොලර් ටික අපේ රටට අහිමි වෙනවා. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට රජය මගින් ප්‍රතිපාදන වෙන්කර දී ඇති පසුබිමක කැඩෙට් නොවන දේශීය වෛද්‍ය සිසුන් එම විශ්වවිද්‍යාලයට බඳවා නොගැනීම හරහා අධ්‍යාපනය සඳහා සිසුන්ට ඇති සම ප්‍රවේශයේ අයිතිවාසිකම අහිමි නොවන බවට රජය තහවුරු කරන්නේ කෙසේද? රජයේ හෝ රජයට අනුබද්ධිත නොවන උසස් අධ්‍යාපන ආයතන හරහා ලබා දෙන අධ්‍යාපනවේදී උපාධි හෝ පාඨමාලාවන් පාදක කරගනිමින් මෙතෙක් ශ්‍රී ලංකා ගුරු සේවයේ ජාතික සහ පළාත් බඳවාගෙන ඇති ගුරුවරුන් ප්‍රමාණය හා ඒ කවර විෂයන් සඳහාද යන්න වෙන්වෙන් වශයෙන් මෙම සභාවට දන්වන්නේහිද? නිශ්චිත ගුණාත්මක භාවයකින් තොරව උපාධි පාඨමාලාවේ කාලය, ප්‍රායෝගික පුහුණුව, අධ්‍යාපන හැදෑරුම් ලැබූ පුද්ගලින් ගුරු සේවයට බඳවා ගැනීම තුළින් ළමුන්ටත් සමාන්තර ගුරු සේවාන් වලට අසාධාරණයක් නොවන බවට රජය තහවුරු කරන්නේ කෙසේද? එම උසස් අධ්‍යාපන ආයතනයේ විසින් පිරිනමන අධ්‍යාපනවේදී උපාධි හෝ පාඨමාලාවන් වල ගුණාත්මක භාවය පිළිබඳ වන රජයේ තක්සේරුව කුමක්? ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කුතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සාමාන්‍ය සිසුන්ට අතුරුදන් වීමට ඇති අවස්ථාවන් අවහිර කිරීමත් රාජ්‍ය නුවණ උසස් අධ්‍යාපන ආයතන හරහා අධ්‍යාපනවේදී උපාධි හෝ පාඨමාලාවන් හැදෑරීමට සිසුන් දිරිමත් කිරීමත් තුළ වර්තමාන රජයේ නිදහස් අධ්‍යාපනයට හා සම ප්‍රවේශයට ඇති අයිතිය යන මූලික මූලධර්මය උල්ලංඝනය වන බව රජය පිළිගන්නේ. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, එක ජාතික වශයෙන් වැදගත් වන ප්‍රශ්නයක්. අපේම රටේ දූදරුවන් මං හිතන්නේ ලක්ෂ 175ක් විතර වියදම් කරලා කොතලාවලකින් ඩිග්‍රී එකක් ගන්න එක, මෙඩිකල් ඩිග්‍රී එකක් ගන්න එක නතර කරලා ඒ දරුවන්ට දෙන පණිවිඩය තමයි මිලියන 30ක් එහෙම නැත්නම් ලක්ෂ 300ක් වියදම් කරලා විදේශීය විශ්වවිද්‍යාලයකින් මේ උපාධිය ලබා ගන්නයි කියන ලබා දෙන පණිවිඩය. තවත් කාරණාවක් ගරු කථානායකතුමනි, ජෝන් කොතලාවල මේ විද්‍යාලයේ මේ උපාධිය ලබා ගන්නට සමහර දරුවන් නිදහස් අධ්‍යාපන විශ්වවිද්‍යාල පද්ධතියට යොමු වෙච්ච දරුවනුත් මේ විශ්වවිද්‍යාලයට යන්නට යොමු වෙනවා. ඒ තුලින් තවත් නිදහස් අධ්‍යාපනයේ දූ දරුවන්ට නිදහස් අධ්‍යාපනයේ ඒ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා අවස්ථාවන් නිර්මාණය වෙනවා. නිසා විශේෂයෙන්ම රජයේ ගෙන ඇති මේ වැරදි තීන්දුව නිවැරදි කරගන්නේ කියලා අපි ඉල්ලීමක් කරනවා. මේ ප්‍රශ්නවලට විධිමත් පිළිතුරු අපි බලාපොරොත්තු වෙමු.
ගරු සමානයි.
ගරු කථානායකතුමනි, ඒ ගරු විපක්ෂනායක තුමන් විසින් අසන ලද ප්‍රශ්න අපි සියල්ලක්ම සටහන් කරගත්තා. නියෝජ්‍ය උසස් අධ්‍යාපන ඇමතිතුමා සිටිනවා. අපි හෙට හෝ අනිද්දා අගමැතිතුමිය අධ්‍යාපන ඇමතිතුමිය සමග සාකච්ඡා කළා. පිළිතුරු ඉදිරි සුමානේ හමාර ඇතුළත ඔබතුමා වෙත ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. බොහොම ස්තුතියි.
ගරු සිවඥානම් ශ්‍රීධර මන්ත්‍රීතුමා, ගරු විපක්ෂනායකතුමා, දැන් ඔබතුමාට පිළිතුර ලබා දෙනවා කියලා පොරොන්දු වුණා නේද?
ඒ කාරණාව පිළිබඳ නෙවෙයි, මට අවසරයක් තියෙනවද ඔබතුමාට ආමන්ත්‍රණය කරන්න?
දැන්ට ඔබතුමාට මීට ඊට කාරණාට අදාළ නෙවෙයිනේ.
මේ කාරණාට අදාළ නෙවෙයි, මට ඔබතුමාව ආමන්ත්‍රණය කරන්න විපක්ෂ නායකවර හැටියට අවස්ථාවක් තියෙනවා.
ඔබතුමාට විශේෂ කාරණාවක් තියෙනවද කතා කරන්න?
ඒක තමයි මම ඔබතුමාගෙන් අවසර ඉල්ලන්නේ, විශේෂ කාරණාවක් මතු කරන්න. ගරු කථානායකතුමනි,
මේ අවස්ථාවේදී
ගරු කථානායකතුමනි, මේක ජාතික වශයෙන් වැදගත්.
ගරු ඔබතුමාට මේ අවස්ථාවේ ගරු සිවඥානම් ශ්‍රීධර මන්ත්‍රීතුමා ඔබතුමාට 27 22 ගන්න බලන්න. 27 22 නෑ නෑ 27 22 නෑ නෑ ගරු මන්ත්‍රීතුමා නෑ නෑ 27 22 අහන්න පුළුවන්. විශේෂ ප්‍රශ්නයක් තියෙනවා, අහන්න පුළුවන් ඔබතුමාට. ඔබතුමාට අහන්න පුළුවන්. ගරු සිවඥානම් ශ්‍රීධර මන්ත්‍රීතුමා ඔබතුමාට. ගරු 27 22 විපක්ෂ නායකතුමාට 27 22 අහන්න පුළුවන් ප්‍රශ්නේ. සිවඥානම් මන්ත්‍රීතුමා ඔබතුමාට අපේ අහන්න පුළුවන්.
சபாநாயகர்களே, பாராளுமன்ற நிலைய கட்டளை 27(2) நீதி மற்றும் தேசிய ஒருமைப்பாட்டு, இது சத்தமா இருக்கு. கௌரவ சபாநாயகர் சவுண்டா இருக்கு, சவுண்டா கதைக்க முடியாம இருக்கு. சத்தம்
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්න නගින්න.
ගௌரவ சபாநாயகர் அவர்களே, பாராளுமன்ற நிலை இயற்கட்டளை 27(2) கீழ் நீதி மற்றும் தேசிய ஒருமைப்பாட்டு அமைச்சர் கௌரவ தர்சன நாணயக்கார் அவர்களை 2025/6/17 கேட்பதற்கு, கடந்த 2010 முற்பட்ட 30 மேல் தமிழ் மக்கள் மீது மேற்கொள்ளப்பட்ட யுத்தம் காரணமாக காணாமல் ஆக்கப்பட்டவர்களும் படுகொலை செய்யப்பட்டவர்களும் மனித எலும்புக்கூடுகளாகவும் எச்சங்களாகவும் தாங்களும் அறிவீர்கள். அந்த வகையில் மண்டதீவு செம்பாட்டு தோட்டம், புனித தோமையார் ஆலயத்தின் அருகாமை, திருக்கேதீஸ்வரம், முல்லத்தீவு, குமளமுனை, கொக்குத்தொடுவாய் உள்ளிட்ட மனித புதைகுழிகளில் வரிசையில் தற்போது யாழ்ப்பாணம் செம்மணி சிந்துப்பாத்தி பகுதியிலிருந்தும் மனித எலும்புக்கூடுகள் மீட்கப்பட்டுள்ள நிலையில் இவை முழுமையாக தமிழ் மக்களுடையவைதான் என்பது தெளிவாகிறது. குறிப்பாக சிந்துப்பாத்தி மயானத்தை அண்மித்த பகுதியில் மேற்கொள்ளப்பட்ட அகழ்வின் போது மீட்கப்பட்ட கை குழந்தைகள், பெண்கள், ஆண்கள், சிறுவர் சிறுமியரது எலும்புக்கூடுகள், எந்த ஆடைகளும் மற்ற அடித்து நொறுக்கி சித்திரவதை செய்து கொல்லப்பட்டவர்களின் எலும்புக்கூடுகள் என்பதையே நீதித்துறையும் தடையவியலும். அந்த வகையில் மனித புதைகுழிகள் மலிந்த இடமாகவே வடக்கு கிழக்கு பகுதியில் அமைச்சர் அறிவாரா? தற்போது யாழ்ப்பாணம் செம்மணி சிந்துப்பாத்தி இந்து மயானத்துக்கு அருகில் தோண்டி எடுக்கப்படும் மனித எலும்புக்கூடுகள் தொடர்பில் பக்கச்சார்பில்லாத நீதியான விசாரணைகள் மேற்கொள்ளப்பட்டு உண்மைகள் வெளிக்கொணரப்படுமா? இதற்கு முன்னர் நடைபெற்ற முல்லைத்தீவு கொக்குத்தொடுவாய் மனித புதைகுழிகள் அகழ்வு பணிகள் நிறைவேற்றி விட்டதா என்பதையும் அது சார்ந்து நீதித்துறை மேற்கொண்ட நடவடிக்கைகள் எவை என்பதையும் அமைச்சர் இச்சபைக்கு அறிவிப்பாரா? மண்டதீவு செம்பாட்டு தோட்டம் தோமையார் தேவாலய பகுதியில் உள்ள மனித புதைகுழிகளில் 1990களில் வேலனை, மண்கும்பான், அல்லைப்பிட்டி, மண்டதீவு பகுதிகளிலிருந்து அழைத்து வரப்பட்ட சிறுவர்களும் இளைஞர்களுமே புதைக்கப்பட்டார்கள் என வடக்கு கிழக்கு மனித உரிமை அமைப்புகள் குறிப்பிடுகின்றன. இது சார்ந்த விசாரணைகள் மேற்கொள்ளப்படுமா என்பதை அமைச்சர் இச்சபைக்கு அறிவிப்பாரா? மூன்றாம் பட்டாரம் மண்டதீவை சேர்ந்த திருமதி சூசைதாஸ் ஏசுரட்னம் தர்மராணி என்ற தாயார் தனது இரு பிள்ளைகள் உட்பட 84 பேர் மண்டதீவில் காணாமலாக்கப்பட்டுள்ளதாகவும் அதற்கான நீதியை பெற்றுத்தருமாறும் 2025 4 30 ஜனாதிபதிக்கு ஒரு கடிதத்தை அனுப்பி அதன் பிரதியை எனக்கும் கிடைக்க செய்துள்ளார். 1990 காணாமலாக்கப்பட்ட தமது பிள்ளைகளுக்கு என்ன நேர்ந்தது என்ற கேள்விகளோடு காத்திருக்கும் இந்த தாய்மாருக்கு அமைச்சரின் பதில் என்ன? திருக்கேதீஸ்வரம் பகுதியில் அடையாளப்படுத்தப்பட்ட மனித புதைகுழியின் அகழ்வு கிடப்பில் போடப்பட்டுள்ளது. இதன் உண்மை நிலை என்பது எப்போது வெளிவரும் என்பதை அமைச்சர் இந்த சபைக்கு அறிவிப்பாரா?
என்னுடைய
கேள்வி, கௌரவ சபாநாயகர் அவர்களே, என்னுடைய கேள்வி, இந்த சத்தங்களுக்கு இடையில சரியாக இந்த சபையில சமர்ப்பிக்க முடியவில்லை. அப்படி என்றால் எனக்கு நீங்க திருப்பி ஒரு சந்தர்ப்பம் தர வேணும். நான் இதை சரியா வாசிக்க வேணும், இந்த கேள்வியை வாசிக்க வேணும். நான் அவருக்கா திரும்பி இதை வடிவா தெளிவா வாசிக்க வேணும்.
No, I clearly understood. I clearly understood. The translation was good. So thank you, Honorable MP. I clearly understood. And also, the questions were sent in writing. So I know what the questions are. Thank you, Honorable MP, for your courtesy. No. There's no... If he's asking whether it has gone to the media or not, I do not know. But did I understand it? Of course I did understand it. I am able to respond. Right. May I proceed?
Yeah, Honorable Minister, yeah. Please.
Honorable Speaker, I thank the Honorable MP for asking and raising this question. As you are aware, this gravesite was first discovered in February 2025, Germany. And for a couple of days ago, Honorable Gajen MP also raised this question, so I had some time to go through this matter. As you know, when the particular cemetery, which has been used there from 1970s, when they were trying to establish an electrical cremation facility, they uncovered these human remains. On the 19th of February, the Jaffna police reported the discovery of the suspected human remains to Magistrate Court of Jaffna after conducting initial investigations, recording statements from cemetery maintenance and committee members. Yes, we are carrying out an impartial investigation, as this government has no reason to hide anything, and we want to do justice to the victims and speak the truth and truth only and nothing else, because we have no reason, because the Jaffna brothers are our brothers and sisters too. That's what the election results always show. So therefore, we do not intend to discriminate them with a partial investigation. And also, from JAFNA Police Crime Division, joint site inspection was carried out on the 20th of February 2025, Honorable Member of Parliament, involving the Honorable Magistrate, Judicial Medical Officers, Consultant Forensic Pathologist, and from my own department, the Office of Missing Persons. On the same day, JMO collected samples from the site for preliminary forensic examinations. The JMO submitted an anthropological report to the Magistrate Court. The report confirmed that except for two examples, all collected bones were human. All human bones were collected. As per the expert opinion, JMO recommended the conducting a pit test method to be adopted. Initially, budget was drafted, and we spent already allocated to 2.1 million on the 21st of April 2025. In this site, 19 sets of human remains were discovered, exhumed, and preserved as court exhibits. Based on this observation, the JMO informed the court that further excavation is needed. Now, on the 13th of June, the High Court of JAFNA has sent us a request for further budget, which is now being in the process of being allocated. And the second stage of excavation is to begin on the 26th of June, 2025. And also it should be noted that the certified copy of the court proceedings highlight the fact that the site is protected by the local community of the board and the police jointly, because this particular request was made by the attorney at law who appeared for the aggrieved party, whom, if I'm not mistaken, is a member of Honorable Gajendra Kumar Ponnambalam's party, Mr. Sugash. He is the one who requested that the site be protected by the board members, the police and the community jointly, and the missing persons office as well as the police agreed for that. So the site is safe, impartially investigation being done. That is my answer for your first question, sir. Secondly, you asked a question about the Kokkuthudwai gravesite. Now, on the 29th of June 2023, the site was discovered as when the water board was digging the area to lay water pipes. It has been reported under AR 804/23 to the courts. The human remains have been carefully removed from the site by experts and sent to the Forensic Department of Medical Faculty of the University of JAFNA. Now the reports by the experts have been submitted to the Magistrate Court of Mulathivu and awaiting Magistrate Court to take further next steps. The experts have ensured that there are no human remains left in the site. Everything has been carefully removed and handed over to authorities. More than 15 million has been requested by the JMO of Mulathivu, and that was allocated by our ministry. The court has to decide on the future steps, which we will support. For the third question, Honorable Speaker, about Mandathiu. Now, Mandathiu is a slight issue. Now, first, we have to understand the missing persons unit join as observers. Investigation is done by the courthouse, the police, and the relevant authorities with forensic experts. Now, the question that human rights organizers have stated that in the remains of children and youth who were taken away in 1990 are buried in the Mandathiu mass grave. That's the main thing. And the mothers want to know. They need to know the truth, what happened to their children. But the problem is, there are 14 sites that currently our office is observing. But this particular site, there's no police complaint. There's no court order. In fact, all we have is, not to hurt the feelings of any person, are what we call hearsay. That means no credible information for the missing persons office to even investigate or initiate. So whether there is a grave or not, if there is a grave, whether it's a mass grave or not, these are not issues we are aware of. As you know, we are only an observer who joined on the orders of court, because the missing persons unit does not initiate. Because what we are investigating here, whether a crime has taken place or not. Yes? So therefore, about this, we have not received any complaints and we are not aware of the police complaints. So therefore, we are unable to make any further comments or investigations. But Honorable MP, if there, yes, that's why I said hearsay. My problem is, we can't act on hearsay, sir. That's my issue. But please do, the moment the credible information comes in the form of a solid police complaint or solid evidence, then this can begin, because we are very willing to do so, because we are not here to hide anything. In order to answer your fourth question, Tiruketiswaram, about the Tiruketiswaram graves, it was found in Manna, Tiruketiswaram, case number B768/2013. Human remains were carefully removed from the site by an expert team And as per the court order, skeletal remains are kept under the custody of the judicial medical officer for further forensic medical examination. Requests have been made by the JMO to send the samples for analysis for radiocarbon dating. The JMO has requested $3,875 and recommended that the samples are sent to Florida, USA for carbon analysis. The budget was prepared by the courts. We are not preparing the budget. The budget, the court tells us this is the amount. Courts for radiocarbon testing of bone samples, which was sent to the Ministry of Justice, which has been subsequently approved. So therefore, that is the status of that matter. And also, the further, the court has instructed to adopt an international procurement policy for sending the samples through a third party while the chain of custody is ensured. We have to make sure that these productions do not get mixed up or planted or changed, because at the end of the day, we are here to do justice. For that, you need to know the culprit. So we don't want any allegations on that part. The magistrate court has to give us further orders. It was highlighted that the fact that the entire process is to be conducted in a transparent manner, accountability at all stages, that is for sending for carbon dating. In order to finish off, just please let me have another two more lines. We are carrying out impartial investigations. We are saddened and shocked by these events. As a government, our policy is justice for all, whether it's north or south is immaterial. And we do understand the pain of the grieving mothers, fathers, brothers and sisters, we do understand. But when a government works, we cannot work on gut reaction or hearsay. We need solid information, and we will continue to do our engagements. And whenever there is something that we need to know, I invite all the MPs and citizens. We are here to help and serve, because we want to put these wounds back to rest. Thank you, Honorable MP.
நான் கதை நான் கொண்டு வந்த கேள்வி சரியாக பிரசன்ட் பண்ண முடியாம போனது. இதுல மிக முக்கியமாக சிந்துப்பாத்தி மயானத்தில் கண்டெடுக்கப்படுற எலும்புக்கூடுகள் எந்தவித ஆடைகளும் இன்றி அந்த எலும்புக்கூடுகள் அடித்து நொறுக்கப்பட்ட நிலையில் சிறுவர்கள், கை குழந்தைகள், பெண்கள் என்ற அடிப்படையில் தான் அங்கு புதைக்கப்பட்டிருப்பதாக ஜேஎம்ஓவில் இருந்து ரிப்போர்ட்டுகள் சொல்லுது. இது உங்களோட காலம் அல்ல, உங்களுக்கு முதல் இருந்த அரசாண்டவர்கள் இந்த மண்ணில செய்த மிகப்பெரிய பயங்கரமான ஒரு சித்திரவதை முகாம்கள் இருந்து கொண்டு செல்லப்பட்ட இன்னும் பல நூற்றுக்கணக்கானவருடைய எலும்புக்கூடுகள் இருக்கும் என்று நம்பப்படுது. அதே போல இந்த நான் சொல்ற அவரது அமைச்சரவர்களே, மண்டதீவு புதைகுழி என்பது எல்லாருக்கும் தெரிந்த விடயம். செம்பாட்டு தோட்டத்தில் அந்த மனித புதைகுழி உண்டு, அதே போல தோமையார் ஆலய பகுதியிலும் அதே அந்த மனித புதைகுழி உண்டு. ஃபுட் பிரிண்ட்ஸ் இன் சாண்ட் என்று சொல்லி நிசோர் வடக்கு கிழக்கு மனிதகுல அமைப்பு தயாரித்த ரிப்போர்ட் இருக்குது, 60 பேருடைய படங்களோடு. நான் கௌரவ சபாநாயகர்களே, அமைச்சரவர்களே, இதை உங்களுக்கு சமர்ப்பிக்கிறேன். 60 பேருடைய இளைஞர்கள் என்னோட படித்தவர்கள் இருக்கிறார்கள். எல்லப்பட்டி பராசக்தி வித்யாலயத்தில் என்னோடு படித்தவர்களும் இருக்கிறார்கள். 90ஆம் ஆண்டும் 91ஆம் ஆண்டிலேயும் ஒரு குறிப்பிட்ட 90ஆம் ஆண்டு காலப்பகுதிக்குள்ள இவ்வளவு பேரும், அதுல MAM என்று சொல்றது மண்டதீவு, அல்லப்பட்டி, மண்கும்பான், இந்த 3 இடங்களில் இருந்து அழைத்து செல்லப்பட்டவர்கள் அல்லப்பட்டியில வச்சிருக்கிற பொழுது அந்த மக்கள் ஓடிப்போய் அந்த நேரம் ராணுவத்தின் துணை ஆயுத குழுவாக இருந்த டக்ளஸ் சிவானந்தா ஈபிடி பீட்ட போய் மக்கள் முறையிட்டு இருக்கிறார்கள் அவர்களை மீட்டு தர சொல்லி. அப்ப டக்ளஸ் சிவானந்தா சொல்லியிருக்கிறார், இல்ல அவர்கள் கொண்டே விசாரிச்சு போட்டு விடுவார்கள். அந்த நேரத்தில் டக்ளஸ் சிவானந்தாவும் இதுக்கு உடந்தையா இருந்திருக்கிறார். ஆகவே டக்ளஸ் சிவானந்தா மீது நீங்க இந்த விசாரணை மேற்கொள்ளணும். இந்த இந்த கொலைகளுக்கு, இந்த 50-60 மேற்பட்ட கொலைகளுக்கு டக்ளஸ் சிவானந்தாவும் உடந்தையானவர். ஆகவே இந்த மண்டதீவு, மண்கும்பான், நல்லப்பட்டியின் கொலைகள், இந்த புதைகுழிகளுக்கான விசாரணை தயவு செய்து நீங்கள் விரைவாக எடுக்கப்பட வேண்டும். அதைத்தான் நான் இந்த இடத்துல வலியுறுத்துறேன். இதனுடைய முதலாவது இதுக்கு என்ன என்ன செய்வீங்கன்னு சொல்லுங்க கௌரவ அமைச்சர் அவர்களே.
Yes, I think I answered you earlier, but I will say it again in a very short manner. As I told you, I will not take any credit away from those gentlemen who wrote the book. But they can do one step more. Come to us, tell us, because we cannot act on hearsay. Right? Let there be a police complaint. Let there be a court order. Only then we can intervene. But as our policy is to investigate all matters, we are willing to initiate. But on what basis? So therefore, probably you table that book. We will find out about the reason. No, sir.
Garu Patrayagatuma.
ராணுவத்தால இவர்கள் அழைத்து செல்லப்பட்டு இவர்கள் புதை குழிகள்ல தாக்கப்பட்டிருக்கிறார்கள், அதுக்குரிய முழு ஆதாரங்கள் இருக்கு. இதை விட நீங்க என்னத்தை கேட்கறீங்க? ராணுவ எங்க முறப்பாடு
செய்யணும்? Now, all this time you are raising questions very reasonably, you are asking questions. Now you are making a political speech. I am trying to assist the country and its people, and also to, with all respect to you, law does not work on hearsay, all right? So therefore we are willing to investigate. Don't make allegations that we are being partial. We want to investigate. To investigate, we are all investigating. On court orders, we are investigating. And also the only place we have not started investigation is, I explained to you, Mandathiv. Mandathiv is the only place, because there's no complaint. Now those persons who wrote the book, great, we'll talk with them, whoever is willing to. Give us a lead to do this. So therefore don't make any allegations that we are trying to cover up. We are not.
Garu.
Translation, please. His microphone is not switched on, so I am unable to answer.
Garu Sabha, Anupakshan Garu.
Thank you.
Garu Kathanayakathumani, මේ ඊශ්‍රායලයේ සහ ඉරානයේ අතර ඇති වෙලා තිබෙන මේ යුද්ධමය ගැටුම සහ ඒකෙන් ඇතරම අපේ රටේ ආර්ථිකයට, විදේශ ප්‍රේෂණවලට, ජාත්‍යන්තර වෙළඳාමට ඇති වෙලා තියෙන බලපෑම පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ ඕන මන්ත්‍රීවරුන්ට අදහස් ප්‍රකාශ කරන අයිතියක් තිබෙනවා. මම හිතනවා ඒක හැම පැත්තෙම වැදගත්. ඒක විපක්ෂ නායකවරයරත් තියෙනවා, අනිත් මන්ත්‍රීවරුන්ටත් තිබෙනවා. ඒ වගේම මෙවැනි ආකාරයේ හදිසි ජාතික වැදගත්කමක් සහිත ප්‍රශ්න මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම සඳහා තමයි 27-2 කියන අවස්ථාව තිබෙන්නේ. විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඒ අවස්ථාව අද දෙකක් තිබුණා. එතකොට යුද්ධය පටන් ගත්තේ ඊයේ රෑ නොවේ, අද උදේත් නෙවෙයි. විපක්ෂ නායකතුමාට තීන්දුවක් ගත හැකිව තිබුණා මේ මොහොතේදී කාලීනව වැදගත්ම ප්‍රශ්නය 27-2 ඉදිරිපත් කරන්න ඕනේ මොකද්ද කියන එක. එතුමා ඒ අවස්ථාව ගත්තේ නැහැ. ඒ වගේම අද සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් හැටියට ප්‍රශ්නයක් හැටියට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ගීතා හේරත් මැතිණිය ඉදිරිපත් කළ තිබෙන්නේ මේ මැද පෙරදිග යුද ගැටුම සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න ඉදිරිපත් කළ තිබෙන්නේ. මම ඒත් කියන්නේ විවාදය අතර වුණත් මේක කරන්නට පුළුවන්. ඒතොර එතුමාලට අවස්ථාවක් දීලා තිබේදී පාර්ලිමේන්තු සම්ප්‍රදාය හැටියට ඒක භාවිතා නොකර අනවශ්‍ය ගැටුමක් හැදුවා. අනිත් ගරු කතානායකතුමන ඔබතුමා අවධානය යොමු කරන්න. ඒ අවස්ථාව ලබා ගැනීම සඳහා එතුමාලට ඉතාම සාධනීයව කරුණ ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණා. නමුත් මේ මන්ත්‍රීවරු කීප දෙනා හැසිරිච්ච විදිය ගරු විපක්ෂ නායකතුමා කාටවත් අනුමත කරන්න බෑ. ඒ වෙලාවේ මයික් එක ඔන් වෙලා නැති වෙන්න පුළුවන්. නමුත් ඔබතුමාට කරපු අපහාසය කියපු වචන මයික් මට මයික් එක මේ වෙලාවේ තිබෙන නිසා මම ඒ වචන නැවත පුනරුච්චාරණය කරන්න යන්නේ නැහැ. හැබැයි මේ ගැලරින ළමයි එක අහගෙන හිටියා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අහගෙන හිටියා. ඒ අපහාස කරේ කතානායකතුමාට පුද්ගලිකව ඔබතුමා නොවේ. මේ සභාවට මේ කතානායක පුටුවට මමසේ කරුණා කරලා එවැනි ආවේගශීලීත්වයකට ගිහිල්ලා එහෙම වචන කතානායකවරට එරෙහිව පාවිච්චි කරන්න ගියොත් මේ පාර්ලිමේන්තු සභාව තියාගෙන යන බෑ කර කතානායකතුමනි. සා කරුණා කරලා ඔබතුමාලා ඒ විදිහට හැසිරෙන්න එපා. ඒක කිසි තේරුමක් නැති වැඩක්. අර රජිත් මන්ත්‍රීතුමා ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ හිටපු ජේෂ්ඨේ රාජ්‍ය අමතිවරේ. එතකොට ඒ පාවිච්චි කර වචන කතානායකවරයාට එරෙහිව ඒක මේ පාර්ලිමේන්තු කිසියෙක් ගැලපෙන්නේ නැහැ. අවස්ථාව ගන්න පුළුවන් අවස්ථාව ලබා දෙනවා ගරු කතානායකතුමා. ඒකෙදි මේ හැසිරීම තමුන්නාන්සලාගේ අපි අනුමත කරන්නේ කරුණා කරලා පාර්ලිමේන්තුවේ ගරුත්වය තියාගෙන යමු අපි.
ගරු විපක්ෂනායකතුමා.
ගරු 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 විපක්ෂ ගරු කතානායකතුමා.
හරි මන්ත්‍රී
ඔබතුමා. කතානායකතුමා මට අවස්ථාව දෙනවා.
ඔබතුමාට.
ගරු කතානායකතුමනි අපි මතු කරන්නට හැදුවේ ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට ඔබතුමාට විනාඩියක් ඉබහමාර
ඔබතුමා ප්‍රශ්න
කරන්නට අවස්ථාව ලබා දෙන්න.
ප්‍රශ්න මතු කරන්න
පුළුවන්. ගරු කතානායකතුමනි, ඊශ්‍රායලයක් ඉරානයක් අතර ඇති වී තිබෙන මේ බරපතල යුදමය තත්ත්වය අද දවසෙත් ප්‍රවර්ධනය වෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා ඒක විශාල නොවේ කියලා යුදමය තත්ත්වය. නමුත් ඒක ඇත්ත වශයෙන්ම න්‍යෂ්ටික අවි යුද්ධයක් කරා යෑමේ බරපතල අවදානම තිබෙන මොහොතක අපි මතක් කරන්නට කැමති ඊශ්‍රායලයේ අපේ රටේ ශ්‍රී ලාංකික පුරවැසියන් 10,000ත් 20,000ත් අතර ප්‍රමාණයක් අපිට නිශ්චිතව ගාන කියන්නට අමාරුයි. ඒ රටේ සේවය කරනවා, ඒ රටේ ජීවත් වෙනවා, තවත් විශාල ප්‍රමාණයක් ඇති. ඒ අයගේ සුබ සාධනය වෙනුවෙන් රජයේ වගකීමක් තිබෙනවා අඩුම ගණනේ මේ වගේ අවස්ථාවකදී අපි මේ ප්‍රශ්නය අහන්නටත් පෙර මේ සභාවට කරුණු දැක්වීමක් කරන්න. අපේ රටේ අපේම රටේ පුරවැසියන් ඊශ්‍රායලයේ සේවය කරන ඒ අය වෙනුවෙන් මෙන්න මේ පියවරන් අරගෙන ඒ අයගේ ආරක්ෂාව, ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අපි යම්කිසි මේ ආකාරයේ පියවර අරන් තිබෙනවා කියන එක රටට පැහැදිලි කරන්නට ඕන. විපක්ෂයේ ප්‍රශ්නය අහනකම් ඉන්නට අවශ්‍ය නැහැ. ඒ වගේ මතක් කරන්නට කැමතියි අපේ රටේ කර්මාන්ත පද්ධතියට, තේ කර්මාන්තයට, ඒ වගේම අපනයන ශේෂ්ත්‍රයට, ඒ වගේම තෙල් මිලට, මේ වගේ බරපතල ප්‍රශ්නයක් පිළිබඳව අපි මේ කරුණු කාරණා හෙළිදරව් කරන්නට හදනකොට මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
ප්‍රධාන
සංවිධායකවරයා නැගිට සිටින්නේ මේ වල්පල් දොඩවන්න නෙමෙයි, රටට බලපාන, ජනතාවට බලපාන, අපේ රටේ පුරවැසියන්ට බලපාන ප්‍රශ්නයක් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න. මේ සභාවේ මේක ඉදිරිපත් කරන්න බැරි නම් කොහෙද ඉදිරිපත් කරන්න?
විපස්සනාකතුම ඔබතුමාගේ අද අත්‍යවශ්‍ය
27 දෙක 27 දෙක ප්‍රශ්න උගන්වන්න හොඳයි. මේ කාරණාවට විධිමත් උත්තරයක් දෙන්න.
ගරු ඔබතුමාගේ පොයින්ට් අපෝඩ් එක
මම ඉතාලම
පොයින්ට් අපෝඩ් එක
මම ඉතාලම වැදගත් කාරණා මතු
කරන්නේ.
මේ කාරණේටම සම්බන්ධයි. ගොඩක් ඉන්න. නෑ ගරු කතානායකතුමා.
නෑ.
ගරු කතානායකතුමා.
අමාත්‍යංශ නිවේදන බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි ඒ කාරණාව තමයි තුමා මතු කරේ. මේ කාරණාවම තමා ගරු වානිපක්ෂය නන්දකතුමා
ගරු කතානායකතුමනි මෙතුමල්ලා මතු කරන ප්‍රශ්නයට
ගරු මන්ත්‍රීතුමනි
ගරු කතානායකතුමනි
පොයින්ට් එක
විපක්ෂයෙන් මතු කරන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඒ කියන්නේ ඊශ්‍රායල් ඉරාන
ගරු මේ 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 මේක පාත්වාගෙන යන සඳහනේ ගරු බල අමාත්‍යංශ නිවේදන ගරු බලරත්න අමාත්‍ය ගරු කුමාර ජයකොඩි මන්ත්‍රීව අමතුම කතා ඔබතුමා ගරු ගායකරත්නතුමනි
ගරු කතානායකතුමනි කතානායකතුමනි අපි ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් විතරයි මෙතන නගන්නේ. අපි වල්පල් දඩෝන මිනිස්සු නෙමෙයි. ඒ නිසා ඔබතුමා මම කියන්නේ මේ ඉරානය ගැන කතා කරොත්
ගරු මන්ත්‍රීතුමා දැන් මේ කාරණාව තමයි දැන් මීට කලින් දැන් ලක්ෂණායකතුමා
පිරිසකට මේක බලපාන
ගරු ලක්ෂණායකතුමා දැන් මේ කාරණාව
කතා
කරන්න.
ඒ වගේම ඉන්ධන බෙදා හැරීමේ ප්‍රශ්නයක් තියෙනවා ඉස්සරහට. කරුණාකරලා මේ ගැන රජයේ සූදානමක් තියෙනවද? ඒ වැඩපිළිවෙල මොකද්ද කියලා අපිට කියන්න.
අරු කතානායකතුමනි ඔබතුමාලා මතු කරන ප්‍රශ්නයට අද සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්නයට උත්තර ලබා දෙනකොට විදේශ අමාත්‍යංශයෙන් පිළිතුරක් ලබා දෙනවා. මේ පැය ඇතුළතම උත්තර දෙන්න ඕන කියලා එකක් නැහෙනේ. ඒත් විදේශ අමාත්‍යංශය උත්තර දෙන්නේ ඒ වෙලාවේ කරුණාකරලා සභාගර්භයේ ඉඳලා ඒක අහගන්න. ඒ වෙලාවේ ඉන්න සභාගර්භයේ දැන් ඉන්නා වගේම ඉතියානම් එතකොට මේක මාධ්‍යවල යාවි. විදේශ අමාත්‍යංශයෙන් හවස උත්තරයක් ලබා දෙනවා.
රජිත් පෙරමන්තුමෝ
අර කතානායකතුමනි ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමාට සභානායකතුමාට වගේම විපක්ෂයේ නායකතුමාට
ඔබතුමාගේ නවකතාංගය සම්බන්ධයෙන් කතා
කරා. ඒක තමයි කියන්නේ.
අදාළ නැහැ.
ඒක තමයි කියන්නේ. එතකොට අයිතියක් තියෙනවා. කතා කරන්නේ වගේම
අමාත්‍යංශ නිවේදන බලශක්ති අමාත්‍ය ගරු කුමාර් ජයවර්ධනතුමනි. ඔබතුමා කතා කරන්න. ගරු අමාත්‍ය
කතානායකතුමනි
ඉඳගන්න.
ගරු කතානායකතුමනි රවි කර්ණානායක මහතා
ඉඳගන්න ගරු මන්ත්‍රීතුමා.
2025 5 21 නගල් නද 27 2 8 නගල් නද ප්‍රශ්නයට පිළිතුරු 1 ප්‍රශ්න අංක 1 නැත. ජල විදුලිය රුපියල් 1යි රුපියල් 12.69 අතර ගල්ලඟුරු රුපියල් 20.780යි තාප විදුලිය රුපියල් 45.752යි රුපියල් 174යි 27 අතර සූර බලය රුපියල් 27.6යි රුපියල් 35.750 අතර සුලං රුපියල් 12.712 අතර ප්‍රශ්න අංක 2 ඔව් නැවත ඔව් දෙවනි කොටසට ප්‍රශ්න අංක 3 කර ඇති උපකල්පනය නිවැරදි නොවේ එම නිසා ප්‍රශ්නය අදාළ නොවේ ප්‍රශ්න අංක 4
ආරම්භය සිටම අන්තර්ජාතික තරංකාරී ප්‍රසම්පාදනය සඳහා මෙගාවොට් 10ට වඩා විශාල බලශක්ති සපයා ගැනීම සිදුකරන ලබයි. ඒ සඳහා ඉතා තරංකාරී මිලක්ද වඩා වැඩි විදේශ විනිමය කාර්යක්ෂමතාවයක්ද සහිතව අදාළ උයාපුති නිම කිරීමේ හැකියාව ඇත. ප්‍රසම්පාදනයෙන් තෝරා ගන්නා වැඩි දියුණු කර ගන්නා දේශීය හෝ විදේශීය වුවද නිෂ්පාදිත විදුලිය සඳහා දේශීය මුදල් වලින් පමණක් ගෙවීම් කරනු ලබයි. ප්‍රසංග 5 මෙම ශේෂ්ත්‍රය තුල තවමත් උපරිම වශයෙන් දේශීය තරංගකරුවන් 2 දෙනෙක් හෝ 3 දෙනෙක් පමණක් පවතින අතර ඒවාද එකිනෙක අභ්‍යන්තරව සම්බන්ධ බවට නිරීක්ෂණය වන නිසා සඵලතාවයක් සහිත සැලකිය යුතු ස්වාධීන දේශීය තරංගකරුවන් ලංසු සඳහා ඉදිරිපත් වන වටපිටාව තුළ ඊට අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට හැකියාව සලකා බලනු ලබයි. ප්‍රශ්නාංක 6 මේ වෙන විටද මෙට්‍රික් ටන් 10 සමාවෙන්න මෙගාවොට් 10ට වඩා වැඩි බලශක්ති මිලදී ගැනීම සඳහා පමණක් ජාත්‍යන්තර තරංගාලි මිලගලන් කැඳවීම කඳවුන් ලබන අතර ඊට වඩා වැඩි ධාර්තාවක් සඳහා මෙරට තුළ දේශීය තරංගකරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් ඇති වූ විට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදයේ වෙනසක් කළ හැක. නැතහොත් ලංසුකරුවන් කාටලයක් ඇතිවී ඉතා ඉහළ මිල ගණන් යටතේ විදුලිය මිල ගැනීමට ලංකා විදුලි බලවණ්ඩේ සිදුවීම නොවැළක්විය හැක. අංක 7 ප්‍රශ්න අංක 7 වත්මන් රජය ලංකා විදුලි බලවණ්ඩලේ සහ ලංකා කංජ තෙල් සංස්ථාව විසින් ටෙන්ඩර් කරන ලද LNG ව්‍යාපෘතිය ඉදිරිපිට ගෙන යාමට තීරණය කර ඇති අතර එය හිටපු පරිපාලනය විසින් අවලංගු කරන ලදී. ඒ අනුව සාර්ථක ලංසු කාර්ට ව්‍යාපෘතිය අත්සන් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුව හා ව්‍යාපෘති කමිටුව නැවත සකස් කර ඇත. මෙම ක්‍රියාවලිය දැන්ට සිදුවෙමින් පවතින අතර LNG සැපයීම 2028 වන විට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ප්‍රශ්න අංක 8 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතේ 30 වන වගන්තිය අනුව 2025 ජූනි මාස සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා ලංකා විදුලි බලමණ්ඩලයේ සිය ගාස්තු යෝජනාව 2025 5/16 දින ඉදිරිපත් කර මාජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කර ඇති අතර දැන්ට 15%ක විදුලි බිල වැඩිවීමක් ඒ මගින් ප්‍රකාශයට පත් කර ඇත. එපමණයි.
ගරු මන්ත්‍රීතුමා, ප්‍රාධිකරණ මන්ත්‍රීතුමනි,
කථානායකතුමනි, කථානායකතුමනි, මේ සම්බන්ධයෙන් ලැබූ පිළිතුර අනුව අපට පේන්නේ පුනර්ජනනීය බලශක්තිවල අද මේ වගේ ප්‍රශ්න මැද පෙරදිග ප්‍රශ්න තියෙන අවස්ථාවේදී තෙල් මිල වැඩි වෙන අවස්ථාවේදී ඇයි මේ පුනර්ජනනීය මිල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති කරන්නේ? ඒ විතරක් නෙමෙයි, දේශීය වශයෙන් අපට කිලෝවොට් 10ට අඩු මේ සම්බන්ධයෙන් දේශීය වශයෙන්ම තියාගන්නවට වැඩිය මේක පිටරටවලට ටෙන්ඩර් කරන්න නැතුව දේශීය වශයෙන්ම තියාගන්න අවශ්‍යයි කියන ඒ ප්‍රශ්නේ ඉදිරිපත් වෙනවා. හැබැයි වැදගත්ම දේ තමයි මේ අද තියෙන මැද පිළිදික ප්‍රශ්න තනුව තෙල් මිලත් එක්ක වැඩි වෙන එක, කරුණාකර පුනර්ජනනීය ශක්තිය තියෙන මිල ප්‍රමාණය අඩු නොකොට ඒක සම මට්ටමක් තියන්න කියන එක මං ඉතමත් ඕනකමින් අහනවා කතානායකතුමා තුලින්.
ගරු අමාත්‍යතුමනි,
මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි ප්‍රශ්නය එතුමා ඉදිරිපත් කරා, මේ සරලව ගත්තොත් පුනර්ජනනීය මේ බලශක්තිය වැඩිපුර ගන්න නැතුව තෙල් භාවිතා කරනවා කියන එක තමයි සරලව ගත්තොත්. ඇත්තටම මම පැහැදිලිවම කියනවා පුනර්ජනනීය බලශක්තිය විශේෂයෙන්ම සඳහන් වෙන්නේ ඔතන්දී හිරු එළියෙන් සූර්ය බලයෙන් සැපයන ශක්තිය ගැන. සූර්ය බලයෙන් සැපයන ශක්තිය දවල් කාලයේදී තම පමණයි හම්බ වෙන්නේ. අපි තෙල් වලින් ගන්නේ අවශ්‍ය වුණොත් අවම වශයෙන් රාත්‍රී කාලයේ පමණයි. එතකොට මේ දෙක එකට ගැට ගැහෙන්නේ නැහැ. මොකද විදුලිය සැපීමේ ප්‍රභවය අනුව ඒක තීරණය වෙන්නේ. මොකද අපි පුනර්ජනනීය බලශක්තිය අඩු කළා කොයි වෙලාවකවත් මේ ඩීසල් එහෙම නැත්නම් කඤ්ජ තෙල් වලින් මේ බලශක්තිය නිපදවන්න කිසිම අරමුණක් හෝ ක්‍රමවේදයක් මේ දක්වා අපි කරගෙන ගිහිල්ලත් නැහැ. අපි ආණ්ඩුව ගත්තට පස්සේ
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී පනත් කෙටුම්පත් ඔබ
මේ ප්‍රශ්නය බැරි වෙලාවත් හෙට තීන්දු කරොත් මේ තියෙන දැන් ඉරානයේ අද කියලා තියෙනවා ස්වේස් ස්ට්‍රේට් ඔෆ් හෝමස් එක වහනවයි කියලා. වැහුවට පස්සේ තෙල් සම්බන්ධයෙන් තෙල් ප්‍රශ්නයක් ඇති වුණොත් මේ පුනර්ජීවන ප්‍රශ්න කියන්නේ ඔන්න ඔකට උත්තරයක් ලබා ගැනීම. ඉතින් ඒක තමයි අද උදේ මේ අහන්න ගියේ. ඉතින් ඒක අහන්න ගියාම අපට වැඩිය
නරින්දාගේ රවිකර්ණාගේ මන්ත්‍රීතුමා ඒක 27/2 අහන්න පුළුවන්.
27/2 අහලා තමයි මේ අතුරු ප්‍රශ්න අහන්නේ. මේ අපි මේක ඇහුවේ නැත්තම් ඔබ අපට මේ තෙල් ප්‍රශ්න කිව්වම
ඔබතුමාට අවස්ථාව දීලා තියෙන
අවස්ථාව තමයි කතා නැගතුමා ඔබතුමා තුන ඉල්ලන්නේ
දීලා තියෙන
අපේ අපේ තෙල් ප්‍රශ්න නෙමෙයි
දීලා තියෙන මයික් එක අහන්න.
හරි මං අහනවා. ඉතින් කතා නැගතුමනේ දැන් කතා නැගතුමා දීලා තියෙන ප්‍රශ්න අහන්න.
තමා නැගතුමා
මේ
කතා නැගතුමා මෙතුමලට අමතක වුණේ
රවි කර්ණාරක මන්ත්‍රීතුමා මන්ත්‍රීතුමා ඔබතුමා
කරුණාකල්ලා මේ පුනර්ජනනීය ප්‍රශ්නය මේ ආකාරයෙන්ම ගෙනියන්න. මොකද තෙල් ප්‍රශ්නේ හෙට ප්‍රශ්නයක් උග්‍ර තත්ත්වයක් ඇති වේවි. ඉතින් ඔබතුමා මේ අවස්ථාව දෙනවා වගේම කරුණාකල්ලා එමතුමා මේ සම්බන්ධයෙන් ඉදිරියට ගෙනියන්න මේ ඉරාන් ඉස්රායිල් ප්‍රශ්නේ අඩු ගානේ විසඳන්නක. ඉතින් ඒ වගේම
විපක්ෂය හැම වෙලාවෙම මේ පුනර්ජන්නීය එක පටලවනවා. කනිද තෙල් වලින් සපයන විදුලිය සම්බන්ධයෙන් ඒක සම්පූර්ණ බොරුවක්. මොකද අපි කවදාකවත් පුනර්ජන්නීය අඩුකල්ලා පාවිච්චි අඩුකල්ලා කන්‍ය තෙල් වලින් විදුලිය දීපදවන්නේ නැහැ. හරි ඒකින්ද ඒකට අදාළ වෙන්නේ ඒක ප්‍රශ්න දෙකක්. ඒක තෙල් නැති වුණොත් ඒකට අපිට වෙන විකල්පයකට යන්න වෙනවා. හරි
බැටරිය සම්බන්ධයෙන් පාවිච්චි කරන්න පුළුවන් නොදන්නව නෙමෙයි. ඉතින් ඒ සම්බන්ධයෙන් රුපියල් 70-80 100 තෙල් වලට ගෙවනවට වැඩිය ඇයි අපේ දේශීය ව්‍යාපාරිකයන් රුපියල් 25-30 ගෙවන්න ප්‍රශ්නයක් ඇතිවන්නේ? ඒක අඩු ගන්නේ රටේ ආර්ථිකයට GDP එකට. දැන් ඊයේ IMF එක ඇවිල්ලා කිව්වා මේ රටේ think outside the box. මෙන්න මේක තමයි think outside the box. අපිට අවශ්‍ය නැහැ ජාතික දළ දේශ නිෂ්පාදනය වැඩි කරන්න.
ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ පටන් ගැටුම්පත් අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය ඔබතුමා පොයින්ට් රිපෝට් එක මැද්ද
ගරු කතානායකතුමා
ඔබතුමා පොයින්ට් රිපෝට් එක මැද්ද කරුණු විපස්සනා
කතානායකතුමා
ඔව්
කතා කිරීමේ නිදහස තියෙනවද
නෑ මේ සභාව පාත්‍ර
පොයින්ට් රිපෝට් එක
අවස්ථාර බොයි
ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට අදහස් ඉදිරිපත් කරන්න
ඔබතුමා
අවස්ථාව ලබා දුන්නා.
ඔබතුමාට ඉස්සෙල්ලා ලබා දුන්නා. ඔබතුමාට ඉස්සෙල්ලා ලබා දුන්නා.
පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට
ඔබතුමාට දැන් ලබා දුන්නා.
ඒ හා සමානව කරුණු කාරණා ඉදිරිපත් කරන්නට ඔබතුමා අවස්ථාව ලබා දෙන්නේ බෑ.
නෑ ඔබතුමාම කියපුවා තා තමයි ඔබතුමා කියන පටන් ගන්න. දැන් මේ කාලේ ඉන්නවා නාස්තිකන්නේ කතා
අන්තිම. මේ නිදහසට බාධා කරනවා.
ගරු විපක්ෂනා.
ඒ නිසා ඔබතුමාගේ වගකීම තමයි ආණ්ඩුපක්ෂයටත් විපක්ෂයටත් එක හා සමානව සැලකීම. ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට කතා කරන්නට ඉඩ ලබා දීමත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට කතා කරන්නට අවසර ලබා නොදීමත්
වැරදි.
එහෙම දෙවිදියකට සලකන්න බෑ.
ඉතින්
මම ඔබතුමාට කියන්න කැමතියි අපි තවදුරටත් මේ සභාවේ ඔබතුමාගේ ක්‍රියාකලාපය අනුමත කරන්නේ නැහැ. අපිට මේ සභාවේ ඔබතුමා අවස්ථාව ලබා දෙන්නේ නැත්නම් මේ අදහස් ඉදිරිපත් කරන්නට අපිට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්නට අපිට තවදුරටත් මේ සභාවේ රැඳී ඉන්නට බෑ.
ගරු විපක්ෂනායකතුමා
මේ ආකාරයකට සලකන්නේ.
ගරු විපක්ෂනායකතුමා අහන්න අහන්න මේක අහන්න. ඔබතුමා පැන නැගිට කාරණාව තමයි ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කියන්නේ. ඔව්. හරි. ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ පනත් කෙටුම්පත් ගරු සභානායකතුමනි
ගරු කතානායකතුමනි අපි ඔබතුමාගෙන් පැහැදිලිවම කියන්න කැමැති අද උදේ වෙලාව අරගෙන බැලුවත් අපි හිතනවා ප්‍රශ්න වලට උත්තර දීපු වෙලාව වැරුණම ගත්තොත් හැමදාම උදේ පළවෙනි පෑවල වැඩිපුර කතා කරන්නේ විපක්ෂයේ මන්ත්‍රීතුමා. ඒ වගේම අද ප්‍රශ්න 10ක් ඉදිරිපත් කරා 10න් 8කට අපි ඇමතුරු ඇවිල්ලා උත්තර දීලා තිබෙනවා. ඒ වගේම 28 ප්‍රශ්නකට උත්තර දීලා තිබෙනවා. ඒ වගේම අපේ ගරු මන්ත්‍රීතුමියක් කල්තැබීමේ විවාදයට අද ඉරාන ඉරාන ඊශ්‍රායල් ගැටුම පිළිබඳ ඉදිරිපත් කළ තිබේ. එම නිසා එසේ තිබියදී මේක වෙන කුමන හරි දේශපාලන වේදිකාවක් බවට පත් කරගත්තට අපිට කමක් නැහැ. නීති රීති ඇතුලේ ඔබතුමා අද බැලුවත් බලන්න විස්තර නියෝග වැඩිම ප්‍රමාණයකින් එතුමා එකම විස්තර නියෝගයක්වත් හරියට නැහැ. ඒ නිසා අපි කියන්න කැමති අපි මෙතන යම්කිසි ක්‍රමයකට පුරුදු වෙලා තියෙන්නේ නැති යම්කිසි වල්බුරු ක්‍රමයකට. නමුත් අපි පැහැදිලිව කියන්න කැමති අපි විපක්ෂීය මන්ත්‍රීතුමාලා හැම කෙනාටම ගරු කරනවා. ඔබතුමා දන්නවා ශ්‍රීධර මන්ත්‍රීතුමාට ගරු හර්ෂ නැමැතුමා. මොකද අපි දන්නවා මේ දවස්වල එක්සත් ජාතික මානවිකම් කොමිසම නිරීක්ෂණ චාරිකාවක මින්ති වෙනවා. ශ්‍රීධර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට ඉතාම පුළුල් පිළිතුරක් හර්ෂ නැමැතුමා ලබා දුන්නා. අපි මම සංකල්පයක ඉදිරිපත් කරා පසුගිය කාලේ අපි කොපමණ ප්‍රශ්නවල උත්තර ලබා දීලා තියෙනවද. ඒ නිසා දැන් මේ පරාජය වේදනාවත් එක්ක මොන හරි මීඩියා ටෙන්ෂන් ගන්න කතානායකතුමාට චෝදනා එල්ල කිරීම වැරදි. ඒ වගේම විපක්ෂ නායකතුමාට බරපතල වගකීමක් තිබෙනවා. එතුමලගේ මන්ත්‍රීලාගේ ඉතාම කීප දෙනෙක් ඔක්කොගම නෙමෙයි ඉතාම පහළ මට්ටමේ හැසිරීම. මම කරුණාකරලා පුළුවන් නම් ඔබතුමා ඉල්ලා සිටිනවා මේ හැසිරීම පෙන්වන්න කියලා වීඩියෝස. මොකද අපි ওই මිදිස් කුඩු සිද්ධියට වඩා පොඩ්ඩයි අඩුවේ සංවකරණ සමහර වැඩ. මිදිස් කුඩු සිද්ධිය තුනේ ඔතනට අවිල ඉතින් මේව කරපෙකනේ. ඒ නිසා ඉතාම ඔබතුමා ගත්ත මිදිස් කුඩු සිද්ධියේ කමිටුවක් දැම්ම. ඒ කමිටුවේ මම සමාජිකයෙක්. අපි වීඩියෝස් බැලුවා කැමරා 6කින්. මිදිස් කුඩුවක් කරපෙකම විතරක් නෙමෙයි කරු කතා නායකතුමා. මේ જાතිය වැඩ ගොඩක් තියෙනවා. ඔබතුමා ළඟට ඇවිල්ලා ඔබතුමා ළඟ බින්දගෙන එකක් කියා ගහන්නේ. කවදාවත් මං හිතන්නේ කරු ජයසූරිය මැතුමාටවත්. ඒ මිදිස් කුඩු සිද්ධියේදීවත්. ඒ වගේ ජරා වචන කියලා කතා කරා කියලා ඒ පොහොට්ටුවේ මන්ත්‍රීතුමාලා. ගැහුවා පුටු වලින් ගැහුවා තමයි. මං හිතන්නේ කවදාවත් එහෙම කතා කරා කියලා. මට නම් මතකයක් නෑ මං ඇස් දෙකෙන් දැක්කයි. ඒ නිසා විපක්ෂ නායකතුමාට ඉස්සෙල්ලාම තියෙන වකීම තමයි පාර්ලිමේන්තුව කියන්නේ කතා නායකතුමාට අපි කවුරුත් ගරු කරන තැන මෙතන. ඉතින් ඒ නිසා කරුණා කරලා ඒ වගකීම ඉටු කරන්න බැරි නම් ඒ විපක්ෂ නායකකමෙන් වැඩක් නෑ. ඒකත් අපි කියන්න ඕනේ. කොහොමත් අපි එතුමා විපක්ෂ නායකකමේ දිගටම තියාගන්නවා.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භදී පනත් කෙටුම්පත් අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය
ගරු කතානායකතුමනි සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය
ඉදිරිපත් කරනවා
පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද 44 වන අධිකාරිය වූ තුරග තරඟ මත ඔට්ටු ඇල්ලීමේ ආඥා පනත 46 වන අධිකාරිය වූ සූදු ආඥා පනත සහ 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත ඉවත් කිරීම පිණිසද ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම් පතකි.
දිවිරිවර කිවීම කවදාද?
හෙට.
අධිකරණ සහ ජාතික ඒකබද්ධ අමාත්‍යතුමා
කතානායකතුමනි විනීපේ පත්‍ර සංශෝධන 82 වන අධිකාරියෝ විනීමේ පත්‍ර ආඥාපන්ත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම් පත ඉදිරිපත් කරනවා.
දෙවෙනි වර කිවීම කවදාද?
82 වන අධිකාරිය වූ විනීමේ පත්‍ර ආඥාපන්ත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවෙනි වර කිවීම කවදාද? ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සයිබල ගැන්වීමේ අමාත්‍යතුමා
කතානායකතුමනි සමුදි සංශෝධන නැමැති පනත් කෙටුම් පත මම පාර්ලිමේන්තුවට පිළිගන්නවා.
2013 අංක 1 දරන සමුර්ධි පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දිනු වර කිවීම කවදාද?
ඊට කරු කතානායකතුමනි